මීළඟට ගරු නලින් බණ්ඩාර ජයමහමැත්තම ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා.
කලින් එන්නෙත් නැහැ.
ගරු මූලාසනේ නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම ඔබතුමාට සුබ පතනවා. සුබ පැතුවත් යම් කනගාටුවක් තියෙනවා, මොකද තවත් රාජපක්ෂවරයෙක් ආවා. සමහරවිට පොඩි නෑකමක් තියෙනවා කියලා ආරංචි. ඒ කෙසේ වෙතත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද කතා කරන්නේ මේ රට ගිනි ගොඩක් බවට, ඒ වගේම මේ රට රටේ ජනතාවක් විදියට දරුණු ආර්ථික ආබාධයක, ආර්ථික ප්‍රපාතයක වැටලා තියෙන අවස්ථාවක්. විශේෂයෙන් අපි පසුගිය ආවර්ජනයකුත් එක්ක තමයි අපිට කතා කරන්න වෙන්නේ. අපේ රට ඇයි මෙතෙන්ට පත් උනේ, අපේ රට ඇයි මෙතෙන්ට පත් උනේ කියලා කතා කරනකොට සමහරු අවුරුදු 74ටම සාප කරනවා, සමහර අවුරුදු 28කට සාප කරනවා, තමාරු අවුරුදු 2කට සාප කරනවා. හැබැයි මේ වගේ බරපතල තත්වයකට පත් කරේ මේ රාජපක්ෂ පාලනය ක්‍රියාත්මක වුණු වසර ගණනාව නිසා කියන එක බොහොම පැහැදිලිව කියන්න කරුණු කාරණා ගණනාවක් තියෙනවා. එතකොට අපිට දැන් අද පත් වෙලා තියෙන තත්වෙම නැත්තම් ගිය සතියේ පත් වුණු තත්වයට හේතු හොයනකොට අපිට මතකයි දෙවැනි ලෝක යුද්ධයටත් ආසන්නම හේතු තිබුණා. ඒ වගේම දීර්ඝ කාලයක් බලපාපු හේතු තිබුණා. එතකොට එදා 9 වෙනිදා සිද්ධියට ආසන්නම හේතුව මොකද්ද? 9 වෙනිදා සිද්ධියට ආසන්නම හේතුව තමයි මේ රටේ ජනතාව දරුණු අර්බුදයක, දරුණු ආර්ථික අවපාතයකට ලක් වෙලා ඉද්දි ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා ඉද්දි, එහෙම නැත්නම් මේ යකඩේ රත් වෙලා තියෙද්දි ඒ යකඩේ පෙට්‍රල් දාපු එක තමයි ආසන්නම හේතුව එදා සිදුවීමට. මම කියන්නේ නැහැ මේ ඉස්සරහා ඉන්න බහුතරයක් ඒකට සම්බන්ධයි කියලා. හැබැයි රාජපක්ෂවරුන්ගේ බලමෙහෙරකම් කරපු, රාජපක්ෂවරුන් කරන දේවල්ට එහෙයි කියපු, රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරපු සුළුතරයක් හිටියා. ඒ සුළුතරේ ක්‍රියාමාර්ගෙ හින්දා තමයි එදා මේ බරපතල තත්ත්වය රට ඇදලා දැම්මේ. රටේ මිනිස්සු මේ විදිහට පාරට බහින්න නැත්තම් හේතුවක් නැහැ. රටේ මිනිස්සු මේ විදිහට ප්‍රකෝප වෙන්න, කුපිත වෙන්න නැත්තම් හේතු නැහැ. ඒකට හේතු ගණනාවක් තිබුණා. ඒ හේතු වලට අර ගිනි පෙළෙල්ල දැම්මා, එහෙම නැත්තම් රත්තුණු යකඩට පෙට්‍රල් දැම්මා වගේ වැඩක් තමයි එදා වුනේ. අර බුදුරජාණන් වහන්සේගේ තියෙනවා හේතුඵලවාදයෙන් මේක පැහැදිලි කරලා. ඒ වගේම නිව්ටන් කියනවා සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. ඒ වගේම ජනතා මිතුනේ රෝණ විජේවර කියලා තිබුණා, ප්‍රහාරයේ අශිෂ්ටත්වයේ තියෙද්දි ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය ගැන හොයන්න එපයි කියලා. ඒ නිසා එදා උනේ මෙන්න මේ සිදුවීම් කියන එක බොහොම පැහැදිලිවම නියෝජ්‍ය කතානායකතුමනි කියන්න ඕන. ඒ නිසා මෙතෙන්ට ඇදලා දාපු මේ රාජපක්ෂ පාලනය, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මේ සිද්ධියේ පළමු විත්තිකරු විය යුතුයි, ගෝඨාභය රාජපක්ෂට බැලුණා රටේ ජාතික ආරක්ෂාව කරපින්නාගෙන ආපු ගෝඨාභය රාජපක්ෂට බැලු ගියා එදා තමන්ගේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික ආරක්ෂා කරගන්න. තමන්ගේ මන්ත්‍රීවරයෙක් මැරුණා. ඒ විතරක් නෙමෙයි, ඊයේ කුලියාපිටියේ ඔබතුමාලගේ සමුදීමේ උත්සවයට අරලියගහ මන්දිරයට ආපු තරුණයෙක් කුලියාපිටියේ ගයියාලේ මැරුණා. මං අද එනකොට හොයලා බැලුවා ඔහු කම්කරුවෙක්. ඔහු මොනාටද ආවේ කියලා මම හොයලා බැලුවා. ඔහු ඇවිල්ලා තියෙන රුපියල් 5000යි අරක්කු බෝතලයකටයි. මම මේ වගකීමෙන් කියන්නේ. රුපියල් 5000යි අරක්කු බෝතලේ ගත්ත එක පුද්ගලයෙක් මගෙන් බහලා ගිහිල්ලා තිබුණා. රුපියල් 5000යි අරක්කු බෝතලේ අරගෙන. ඉතින් එහෙම පිරිසක් යොදාගෙන කරපු ක්‍රියාවේ ප්‍රතික්‍රියා තමයි එදා සිදු වුනේ. ඒ නිසා රාජපක්ෂවරුන් මේ සඳහා සම්පූර්ණ වගකීම යුතුයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දැන් මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවද? මම මේක අහනවා ඔබතුමාලගෙන්, මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවද? නෑ, ප්‍රශ්නේ විසඳලා නෑ. වෙනසකට වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා එහා පැත්තට ගිහිල්ලා අගමැතිකම ගත්තා. සමහරු කියනවා අනේ සජිත් මහත්තයා බාරගත්තේ නෑනේ, ප්‍රමාද වුණානේ කියලා. ඒක පට්ටපල් බොරුවක්. මේ පවුල් අතර මේ බල හෝමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබුණ එකක වෙලා තිබුණේ මීට මාසයකට දෙකකට කලින්. මීට මාසයකට දෙකකට කලින් Tamanට වඩාම පහසු පිටවීමේ දොරටුව නිර්මාණය කරගෙන තිබුණා. මේ අර්බුදය පිළිබඳව අනාවැකි පළ කරලා තිබුණා. බුද්ධයන්ස කියලා තිබුණා සමාජ නැගිටීමක් සමාජ අරගලයක් එනවා කියලා. මේ කරුණු කාරණා අනුව රාජපක්ෂ පවුල තීන්දුව කරා Tamanට පහසු පිටවීමේ දොරටුවක් නිර්මාණය කරගන්නවා නම් ඒ දොරටුව නිර්මාණය කරලා දෙන්න පුළුවන් කවුද? ඒ තමයි Tamanගේ පැලැන්තිය හැමදාම ආරක්ෂා කරපු, Tamanගේ පවුල ආරක්ෂා කරපු රනිල් වික්‍රමසිංහ තමයි මේ පහසු පිටවීමේ දොරටුව කියන එක අවබෝධ කරගෙන තිබුණා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට දුන්නේ. දැන් අපි දන්නවා අපි කටයුතු කරමින් හිටියා ලංකා නීතිද සංගමයත් එක්ක, අපි කටයුතු කරමින් හිටියා මහා සංඝරත්නයත් එක්ක, අන්‍යාගමික පූජකවරුන්ත් එක්ක. හැබැයි ඒ ක්‍රියාදාමය යන්න කලින්, ඒ ක්‍රියාදාමය සාර්ථක වෙන්න කලින් ඉතාම හදිස්සියෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ අගමැති ධූරය දෙන්න තරම් මොකද්ද තිබුණු හදිස්සිය? මොකද්ද තිබුණු හදිස්සිය? අද රට යථා තත්ත්වයට පත් වෙන්නේ නැත්තේ ඇයි? අද රටේ පෝලිං වල ඉන්න ජනතාව කුපිත වෙන්නේ ඇයි? අද රටේ ජනතාව පාරට බහින්නේ ඇයි? ඒගොල්ලෝ සියලු දෙනාම දකිනවා මේක රාජපක්ෂ පාලනයක් කියලා. තාම තියනවා කියලා. මේ ශරීරයෙන් මේ රටේ ඉවත් කරාට රාජපක්ෂ පවුල මේ රටේ ආර්ථිකය විනාශය කරපු කියන දන්න රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කමේ ඉන්නවනම් පුටුවේ ඉන්නවනම් රාජපක්ෂ වරුන් මේ පාලනයට නියමයෙන් හෝ අනියමයෙන් උදව් කරනවනම් කිසි දවසක මේ රටේ ජනතාව මේ පාලනය පිළිගන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. අද මෙතන රනිල් වික්‍රමසිංහ මහත්තයාට හයිය දෙන්න තව දෙන්නෙක් ගියා අපේ හරින් මහත්තයයි මනුෂ මහත්මයයි. මං උදේ පොඩි මැසේජ් එකක් දැම්මා. මේ අද ඉන්න ආණ්ඩු පක්ෂේ බුදුහාමුදුරුව වැඩලා දෙපැත්තෙන් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අගසව්යෝල වැඩියත් පිටිපස්සේ ඉන්න හොරු ටික, පිටිපස්සේ ඉන්න ජාවාරංකාරයෝ ටික, පිටිපස්සේ ඉන්න රාජපක්ෂවරුන් ටික මේ සේට්ටම නෙමෙයි ඔබතුමාලට කියන්නේ. මේ රූපේ දකිනවනම්, මේ පින්තූරේ දකිනවනම් මේ රට, මේ ලෝකේ ඒ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ඒ නිසා හරින් ප්‍රනාන්දු මහත්මයා, මනුෂ නානායකර මහත්මයා ගැන මට ගොඩාක් වේදනාවක් තියෙනවා. බෑ මනුෂ ගැන නම් මම වැඩි හිතන්නේ නැහැ. මොකද මනුෂ 2011 18 වෙනි ඉවස්සා සංශෝධනයට අත උස්සන්න ගියේ. අපෙන් දිනලා 18 සංශෝධනය කරන්න ගියේ. 18 මොනවද කරුවේ? රාජපක්ෂවරු ශක්තිමත් කරන අනපනත් ගෙනාවේ. රාජපක්ෂවරු හැමදාම බලේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට දෙවරක් නෙමේ 10 වරක් හරි ජනාධිපති වෙන්න පුළුවන් විවස්ථා සංශෝධනය ශක්තිමත් කරන්න කියපු මනුෂ නානායකකාර මහත්තයා තමයි අද රට ජාතිය ගැන පුදුම ලෙංගතුකමකින් ආදරයෙන් පහුගිය ටිකේ අපේ ඉන්න මන්ත්‍රීවරුන්ට කතා කරලා පුදුම ආදරයක් තියෙන රට ජාතිය බේරගන්න. අනේ 2011 ජාති ආදරය තිබුණද කියන එක මට මේ වෙලාවේ මතක් වෙනවා. අද අපේ රටේ ජනතාව ඉන්නේ බරපතල අත්බුදයක. අපි දන්නවා මිනිස්සු ජීවත් වෙන්නේ හීන එක්ක. මට මතකයි මගේ කුඩා කාලේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඕලෙල් කරනකොට අපේ ගෙදර ලයිට් තිබුණේ නැහැ. මගේ පියා සම්පකාර ලිපිකරුවෙක්. ඔහුගේ හීනේ තමයි කොහොමද ලයිට් ගෙදරට ගන්න, කොහොමද මෝටර් සයිකලයක් ගන්න, කොහොමද තමන්ගේ පුතා රජයේ සේවයකට සම්බන්ධ කරගන්නේ. ඒව තමයි අපේ දෙමාපියන්ට තිබුණු හීනේ. ඒ වගේ තමයි රටේ ජනතාවටත්, රටේ ජනතාව හීනත් එක්ක ජීවත් වෙන්නේ. අද මිනිස්සු මොනවද හිතන්නේ? කොහොමද තමන්ගේ දරුවට උගන්වන්නේ? කොහොමද පාසලට යවන්නේ? කොහොමද තුන් වේල ජීවත් කරවන්නේ? මෙන්න මේ වගේ හීනත් එක්ක ජීවත් වෙන මිනිසුන්ගේ හීන තමයි මේ රාජපක්ෂවරු නැති කරලා දැම්මේ. මේ විදියට රස්තියාදුකාරයින්ට තමන්ගේ ආර්ථිකය මෙහෙවන්න දීලා, මේව පිස්සන්ට ආර්ථිකය මෙහෙවන්න දීලා දුන්න වගේ ප්‍රතිඵල තමයි අද අපි අත්විඳින්න ඉන්නේ. ඒ නිසා බොහොම පහදිලිවම අද අපි දකින්නේ පරණ වයින්ම අලුතෙන් බෝතල් කිහිපයකට දාලා ඒ වයින්ම පාවිච්චි කරනවා තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිවම අපිට මේ රට වෙනස් කරන්න නම් මෙන්න මේ ඉස්සරහා තියෙන ආණ්ඩු පක්ෂය කියන පින්තූරේ වෙනස් කරන්න ඕන. ඒ පින්තූරේ වෙනස් කරන්න අන්නේ ආගමික නායකයෝ මහා සංඝරත්නයත් එක්ක, ඒ වගේම අපේ භාෂෝෂේෂන් එක නීති සංගමයේ හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. ඒකේ තිබුණ කැබිනට් එක 10ක් 12ක් නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු හිටියේ නැහැ. අනේ අද රනිල් වික්‍රමසිංහ මහත්තයා 15 පටන් ගත්තයි කියන කැබිනට් එක දැන් 25 දක්වා යනවලු. රාජ්‍ය අමතුළු 20ද 30ද එනවලු. එහෙනම් මේ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? මේ රාජපක්ෂල රකින්න න්‍යාය පත්‍රය, මේ රාජපක්ෂල රකින්න න්‍යාය පත්‍රය රට දකිනකන් ලෝකය දකිනකන් අපිට සංචාරකව මේ රටට එන එක නතර ක්‍රියාත්මක කරන්න බෑ. සංචාරක වෙන්නේ නෑ. මොකද රට තුල මේ අර්බුදයේ දිගටම තියෙනවා. අපේ රටේ විදේශ විනිමය එක නතර කරන්න බෑ. විදේශ ආයතන එක නතර කරන්න බෑ. මොකද මමත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ටික කාලයක් සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳාම් අමාත්‍යාංශයේ හිටියා. අපි දන්නවා සමහර ඇමතිකම් දරමින් අවුරුදු ගණනාවක් හිටපු අය තමන් ඒ අමාත්‍යාංශයේ කරයි කියලා කෑන්න දෙයක් ඉතුරු කරලා නැහැ. හරිද? ඒ නිසා හැබැයි නලින් බණ්ඩාරට සතුටින් කියන්න පුළුවන් කාරණයක් තියෙනවා. මම හිටපු ටික කාලේ මට පුළුවන් වුණා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වැඩපිළිවෙල අපනාර සැකසුම් කලාප නිර්මාණය කිරීම මට පුළුවන් වුණා. බින්ගිරිය ලංකාවේ 14 වෙනි අපනාර සැකසුම් කලාපය නිර්මාණය කරන්න. එනිසා පැහැදිලිවම වැඩක් කරපු අය මේ ආණ්ඩුව උඩ තරම් ඉන්නවා, විපක්ෂ උඩ තරම් ඉන්නවා. හැබැයි වැඩ නොකරපු අය තමයි බහුතරයක් ඉන්නේ. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ගෙවල් අහිමි වෙලා තියෙනවා. අද 225ට මිනිස්සු බයිනවා. හැබැයි මේ 225 ඕන තරම් ඉන්නවා දක්ෂයෝ, කැපකිරීම කරපු අය. එහෙමයි ඉන්නෝ. අමාරුවෙන් නැගිටපුවා. ඒකට හොඳ උදාහරණයක් මම. අපිට මඩ ගහන්න පුළුවන්. මම ඇඩ්වාන්ස් ලෙවල් මැත්ස් කරලා පළවෙනි පරේ සමත් වෙලා මට දෙවෙනි සැරේ එක්සෑම් කරන්න බැරුව ගියා. අපේ ආර්ථික තත්ත්වෙත් එක්ක මම එළියට බැස්සා. මම රැකියා කරා, ව්‍යාපාර කරා, රජයේ ගුරුවරයෙක් විදිහට වැඩ කරා. මම දේශපාලනයට එන්න කලින් 2008 මිනිස්සු 700ක් හිටපු ආයතනයක අයිතිකරුවෙක්. හැබැයි 2010 පාර්ලිමේන්තුවට ආවට පස්සේ මම කොන්ත්‍රාත් කරේ නැහැ. මටත් තියෙන රජයේ කොන්ත්‍රාත් ගන්න 2015-20 මම කොන්ත්‍රාත් වලින් නතර වුණා. නියෝජ්‍ය කතානායකතුමනි, මගේ 2010 වෙනකොට තිබුණු මගේ නිවාස දෙකක් ඊයේ පෙර මිට මාස දෙක තුන කලින් මම කුලියාපිටියේ වික්කා. 2010 දේශපාලන වල 2013 මම නුවරඑළිය මගේ දේපලක් වික්කා. මගේ සමාජයේ විතුරු යන්ත්‍ර සූත්‍ර ගණනාවක් වික්කා. ඉතුරුලා තියෙන යන්ත්‍ර සූත්‍ර ටිකෙන් තමයි මම අද ඒවා රෙන්ට් කරලා ජීවත් වෙන්නේ. ඒ මාර්ථිකයක් මට අදා ගන්න පුළුවන් වුණා. නමුත් මම දේශපාලනේ නෑ. එදා හිටියන අද ප්‍රධාන සමාගමක් බවට පත් වෙන ආයතනයක ඉදිකරුවෙක්. හැබැයි අපි අසුතල් වෙන්නේ නෑ. ඒ වගේ අය දක්ෂය වනතරක් ඉන්නවා. අපිට එක එක මඩ ගහන අය ඉන්නවා. මම දන්නවා ඔය මඩ ගහපු කටවල් තිබුණු සියලු දෙනාටම ෂොට් එක මෙසර වැදුනා. එහෙම මඩ ගහන්න පුළුවන්. විදුලි බලාගාර හතරක් හදපුකනේ මම කුඩා විදුලි බලාගාර ඉදිකරීම් සභාගමක් විදියට. ඒ නිසා මිනිස්සුන්ට මඩ ගහන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕන. මඩ ගහන්න පුළුවන්. මඩ ගහන්න පුළුවන්. ඒකෙන් මේ 225 තමයි විනාශ වෙන්නේ. තාලි සබ්රි මහත්මයා හොඳ කතාවක් කරා. ඉතාම හොඳ කතාවක් කරා. හැබැයි එතුමා කිව්වා ආර්ථික අර්බුදය තමයි ප්‍රශ්නේ වුණේ, දේශපාලන අර්බුදයක් නෙමෙයි කියලා. ඒක හරි සබ්රි මහත්මනි. හැබැයි ආර්ථික අර්බුදය ඇති වෙන තැනට පත්ුනේ කොහොමද? ඔබතුමාටත් මේක දකින්න පුළුවන් වුණේ ඔබතුමා මුදල් ඇමතිවරයා වවට පත්ුන ඊට පස්සේ මේ ඇත්ත අර්බුදේ. හැබැයි හර්ෂල් සිල්ල මහත්මයා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියන්න කලින් මේ අර්බුදය දැක්කා. දිගින් දිගටම කිව්වා. ඒවට විසඳුම් යෝජනා කරා. රුපියල පා කරන්න කියලා කිව්වා ඩොලර් එක. IMF එකට යන්න කියලා කිව්වා. එක්කෙනෙක්වත් ඇහුවේ නැහැ. එක්කෙනෙක්වත් ඇහුවේ නැහැ. ඒක තමයි ඇත්ත. දැන් අපි අපේ කාලේ මොනවද තිබුණු ප්‍රශ්නේ? මේගොල්ලන්ට තිබුණු ප්‍රශ්නේ තමයි අපි අස්සම් කරපු සිංගප්පූරු, ශ්‍රී ලංකා නිදහස් වෙලද කිව්සුම. මොන තිබුණු ප්‍රශ්න? අද වෙළඳ ගිවිසුම් නැති ප්‍රශ්නේ තමයි අපිට ආයෝජන නැති ප්‍රශ්නේ තියෙන්නේ. අපේ කාලේ අපි දැවන්ත ආයෝජනයක් ගෙන ඩොලර් බිලියන 12කට ආසන්න ඩොලර් බිලියන සිල්පා රිෆයිනරි එක. දැන් අද තෙල් ප්‍රශ්නය ගැන කතා කරනවා. ඒ වෙලාවේ ආරම්භක උත්සවයට ඕමාන් වල ඔයිල් ඇන් ගෑස් ඇමතිතුමා ආවේ, මිනිස්ටර් ආවේ. මේ රටම දැක්කා. ඒ ඩොලර් බිලියන 12ක ආයෝජනයට මොකද වුනේ? අපි මාස හතකින් අපේ ආණ්ඩු වෙනස වුණාට පස්සේ ආයෝජනයට මොකද වුනේ? පුතුමා ඔයාලා බලන්න, පුතුමා හම්බන්තොට ඒ ආයෝජනයට මොකද වුනේ කියලා. මොකද මේ ආණ්ඩුවේ ආයෝජකෙකුට බෑ කටයුතු කරන්න. කප්පම් ගෙන්න නැතුව, කොමිස් දෙන්න නැතුව. හැබැයි අපේ කාලේ ආයෝජන ආවා. අපේ ආ කාලේ පටන් ගත්ත හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාව දැන් වැඩ පටන් අරන් පුතුමා දන්නවා. ටයර් කර්මාන්තශාලාව වැඩ පටන් අරන් පුතුමා දන්නවා. ඒ වගේම අපේ කාලේ ඩොලර් බිලියන එක වානේ කර්මාන්ත ශාලාවක් ත්‍රිගුණවාලේ ආරම්භ කිරීමට නියමිතව තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක අහන් හිටියා නම් හොඳයි. අදත් ඒ ප්‍රශ්න මේ රටේ තියෙන නිසා තමයි මේ කියන්නේ. ඒ ඩොලර් බිලියන එකක වානේ කර්මාන්ත ශාලාව නතර වුණේ මොකද? මගේ අමතිවරයා හිටියේ මලික් සමරවික්‍රම. ඒ වාහන කර්මාන්තශාලාවට අවශ්‍ය ඉඩම් තිරුකුණාමලේ ප්‍රදේශයෙන් දෙන්න නියමිතව තිබුණු වරාය ඇමති සාගල රත්නායක. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා සාගල රත්නායක මහත්තයා ඉලින් හිටියේ. ඒ නිසා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ඩොලර් බිලියන 1ක ආයෝජනයක් අහිමි වුණා. තිරුකුණාමලේ වරාය ඉඩම් ඒ ආයෝජකයාට දෙන්න සාගල රත්නායක මහත්තයා කැමති වුණේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා අයිද්දි අපි මේ අභ්‍යන්තර අරගලවල හිටියා. බලශක්තිය ගැන කතා කරද්දි අද අපිට බලශක්තිය නැහැ. මම දිගින් දිගටම කිව්වා සාම්පූර් ගල්ලකුරු බලාගාරය ඉදිකර යුත්තක් කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලන තීන්දුවක් අනුව ඒක නතර කරා. අද අපි මේ ප්‍රශ්නේ හිර වෙලා ඉන්නෝ. ඔබතුමාලා ඒවා ඉස්සරහට අරගෙන යන ඔයාලට තීන්දුව කරා ගෝඨාභය රාජපක්ෂ. අද අපි මේ ප්‍රශ්නේ හිර වෙලා ඉන්නෝ. නොරොච්චරේ බලාගාරේ අපේ මහින්දානන්ද අලුත්ගම මහත්තයා ඔබතුමා දන්නවා තමයි මෙගාවට් 300ක් දෙන්න පුළුවන්. හතරවෙනි ප්ලාන්ට් එක ඒක ඇතුලේ හදන්න පුළුවන්. සියලු යටතල පහසුකම් තියෙනවා. ට්‍රාන්ස්මිෂන් ලයින් එක 220 kV ලයින් එක වේයන්කොට නම් ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තේ හම්බත් අනුරාධපුරයට ගිහිලා තියෙනවා. අහගන්න. එතකොට මේක ක්‍රියාත්මක කරේ නැහැ. ඔබතුමාලගේ කාර්ය කරෙත් නැහැ, අපේ කාර්ය කරෙත් නැහැ. මේ වැරදි අපි දැක්කා. අපි ඒක කතා කරා. අද මේ විදුලි බල පද්ධති එකතු වුණා නම් අද අපිට මේ ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න අපි දකින්න ඕන. මම ඊයේත් කිව්වා, පෙරේදත් ඇහුවා. කෙරළ පිටියේ සෝබාදන විදුලි බලාගාරය මෙගාවට් 300 හදන්න පටන් ගන්න තියෙනවා. ඒකට විදේශ බැංකුවකින් $130 million ණය ගිවිසුම් අත්සන් කළා තියෙනවා. අපි හાર્ඩ් ඩිෆෝල්ට් වලින් ඉඳලා අලිසබ්‍රි මහත්මයා දැන් ඒ සල්ලි ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එහෙනම් අපිට ලබන අවුරුද්දේ මෙගාවට් 300ක් එකතු කරන්න බැරි වෙනවා. කවුද මේවට දෙන විසඳුම්? අද රුපියල් අපපාන්නලා ඉඳලා ඒ ව්‍යාපෘතිර අතරේක රුපියල් විදියට බිලියන 12ක් අවශ්‍ය වෙලා තියෙනවා.
කර්මන්තේ වන්ත මිනිත්තු දෙකක් කාලයක්
මට විනත්තු කීපයක් තව ඉතුරු වෙලා තියෙනවා.
කාගෙන්ද
මේ මේක අපේ?
නෑ. ඔබතුමාට මිනිත්තු 20ක් තියෙනවනේ දැන්.
අමතර මේ අමතර විනාඩි 6ක් ඉතුරුලා තියෙනවා අපේ.
කාගෙද?
හරි නෑ ඔබතුමා නිමිලා කරා තියෙනවා. ඔව් හරි.
කාගෙද කියන්නකෝ?
පක්ෂේ කෝටයකේ තියෙනවා.
පක්ෂේ කෝටයක බෙදත් අනිත් ඇගෙනත් විනාඩි
විනාඩි මෙතුමාලෙන් ගන්න
විනාඩි දෙකයි තව
තියෙනවා. හරි එපපා. ඒ නිසා බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ නිසා අපි මේ විදුලි ප්‍රශ්නේ විසඳන්න වහාම කටයුතු කරන්න ඕන. ඒ වගේම අද ගෑස් පරිභෝජනය අපිට අවම කරන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. මේවට විසඳුම් හොයන්න ඕන. මම ඔබතුමාට යෝජනා කරනවා. ඔබතුමා දන්නවා වැඩිම තාපයක් නිෂ්පාදනය කරන්න පුළුවන් දැව දාතියක් තමයි ගිනිසීරියා. ගිනිසීරියා අපේ රටේ හරියට වැවෙනවා. තේවතු වල වැවෙනවා. පොල් වතු වල වැටවලු හැදෙනවා. අපිට මේ ගිනිසීරියා වේලලා අපිට විශාල වශයෙන් අපිට මොකද කොළඹ ප්‍රදේශවල උනත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් මේක කුඩා කැබිලි වලට පත් කරලා ඒකට ගැළපෙන දරපෝරණුවක් නිර්මාණය කළා. අපිට මේ සැපවීම කරන්න පුළුවන් නම් ගිනිසීරියා භාවිතය වැඩි කරලා අපිට මේ ගෑස් භාවිතය යම් ප්‍රමාණයකට අඩු කරන්න පුළුවන්. ඒ වගේම අපිට කැම්පේන් එකක් කරන්න පුළුවන් නම් මේ විදුලි භාවිතය 50%කින් අඩු කරන්න අපිට මේ විදුලි අර්බුදයට යම් විසඳුමක් හොයාගන්න පුළුවන්. මහින්දානන්ද අලුත්ගම මහත්තයා මේ 50%කින් අපිට අපේ විදුලි බිල ගෙදර බිල අඩු කරන්න පුළුවන්. මම මේක කරා ගිය මාසේ. වෙනදා වට 17000ක් 18000ක් 19000ක් යන විදුලි බිල රුපියල් 8000ට අඩු කරා මම. මොකද භාවිතය අඩු කිරීම හරහා අපිට මේකට විසඳුමක් හොයන්න පුළුවන් වුණොත් හෙට අපිට පැය 24ම විදුලිය ලබා ගන්න පුළුවන් මේ රටේ. ආණ්ඩුව විසින් මොකද්ද මේකට හදලා තියෙන කැම්පේන් එක වැඩපිළිවෙල? අපි විදුලි භාවිතය අඩු කරන්න වැඩපිළිවෙලක් රටට යෝජනා කරලා තියෙනවද? මිනිස්සුන්ගෙන් එක ඉල්ලලා තියෙනවද? කවුරුත් ඉල්ලලා නැහැ. රජයක් විදියට මැදිහත් වෙලා නැහැ. ඒ රජයේ මැදිහත් වීම තියෙනවනම් අපි ගෙදර ලයිට් පහක් පත්තු කරද්දි තුනක් නිමන්න පුළුවන් නම් දෙකක් නිමන්න පුළුවන් නම් AC එකන උඩ ෆෑන් එකක් හයි කරගන්න පුළුවන් නම් රටේ සමස්ත ජනතාව විදියට අපිට පැය 24ම විදුලිය ලබා ගන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම මෙතනින් එහාට අපි යන්න ඕන. ඒ මෙතනින් එහාට යන්න නම් ඉස්සල්ලාම මේ පිළිල අයින් කරන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ අයින් වෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ එදා මේක බාරගත්තේ නැත්නම් මෙලාට ගෝඨාභය රාජපක්ෂ අයින් වෙලා. එහෙනම් අද ගෝඨාභය රාජපක්ෂ නැති ආණ්ඩුවක් හැදෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙන්නේ.
ඔබතුමාගේ කාලය අවසන්.
හරි මට විනාඩියක් දෙන්න.
අපේ මන්ත්‍රීතුමාගේ විනාඩි දෙකක් දෙනවද?
ඒ නිසා පැහැදිලිවම අපි ඒ සර්වපාක්ෂික ඇත්ත සර්වපාක්ෂික ආණ්ඩුව හදුවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොඳ මිනිස්සු ටික එකතු කරලා ඒ සර්වපාක්ෂික ඇත්ත සර්වපාක්ෂික ආණ්ඩුව හදුවා නම් අද පෝලිං වල මිනිස්සු ඉන්නේ නැහැ. අඩුම ගන්න අපිට මාසයක් කල් දෙනවා. එහෙම වුණනම් අද රට තුල අර්බුදයක් නිර්මාණය වෙලා පෙළපාලි යන්නේ නැහැ, උද්ඝෝෂණ යන්නේ නැහැ. මිනිස්සු බලනවා අලුත් ආණ්ඩුවක් තියෙන, ඇත්තටම අලුත් ආණ්ඩුවක්, අලුත් මූණු ටිකක්. රාජපක්ෂවරු නැහැ මේ පිළිකාව තුරන්
වෙලා. මුන්ට
දවසින් දෙකෙන් මේක කරන්න බැ, අපි දෙන්න ඕන මාසයක්වත් කියලා. එහෙනම් රටට සංචාරක වෙනවා, ආයෝජක වෙනවා. ඒ නිසා මේ පිළිලය තියාගෙන, මේ රාජපක්ෂ පිළිලය පිළිකාව තියාගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි බුදුන් වැඩියත් මේ රට ගොඩ ගන්න බෑ. මේ පින්තූරය ඉස්සරහා පේනකම්, මෙන්න මේ සාටක පින්තූරය පේනකම්, ඒක තමයි ඇත්ත කතාව.
හරි, අවසන්
කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඊට වඩා දීර්ඝ කතාව කරන්නේ නෑ. මේ තත්ත්වය හැකීක්මනින් ඉවර කරගත්තොත් අපි රට මෙතනින් උඩට අරන් එන්න පුළුවන් වෙයි. නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි කවුරු ආවත් මේ රාජපක්ෂවරු ගෑවුණු ආණ්ඩුවකට එන්න ඊළඟ සුනාමිය පළවුණු රටට වඩා බරපතල හානියක් අනතුරක් අපේ රටට කරනවා කියන එක මතක් කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැත්තන් ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මම මුලින්ම ඔබතුමාට සුබ පතනවා නියෝජ්‍ය
කතානායකතුමනි
මේ පාර්ලිමේන්තුවේ පත්වීම පිළිබඳව. නියෝජ්‍ය කතානායකතුමනි, අද දින අපි විවාද කරන්නේ 2022 මැයි මාසේ 9 වෙනිදා මේ රටේ සිදුවෙච්ච අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අද 4 වෙනි දිනේ අපි මේ විවාද කරන්නේ. මම මුලින්ම මගේ පාර්ලිමේන්තුවේ හිටපු ඉතාම අහිංසක ගරු මන්ත්‍රීතුමා අමරකීරි මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාගේ මරණය පිළිබඳ මගේ බලවත් කනගාටු ප්‍රකාශ කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අමරකීර්ති මන්ත්‍රීතුමා ඝාතනය කළ ආකාරය පිළිබඳ ඒ සංවේදී දසුන මගේ මතකයට එනකොට තට්ටු 4ක බිල්ඩිමක් ඉඳලා ඇදගෙන ඇවිල්ලා ගහලා තලලා ඝාතනය කරනවා. ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ටවත් එහෙම කරේ නැහැ. එවැනි අමානුෂික ලෙස, පහත් නිංගිත ලෙස පඩිපෙල් දිගේ ඇදගෙන ගිහිල්ලා ගහලා ඝාතනයටපත් කරනවා. ඒ නිසා එවැනි අවාසනාවන්ත ලෙස මියගිය, ඒ වගේම කුමාර වෙල්ගම අපේ මිත්‍ර සහෝදරයා තාමත් ඉතාම අමාරුවෙන් හදිසි අනතුරු එකකින් එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා මේ මේ මාසේ 9 වෙනිදා ඇතිවෙච්ච සිද්ධිය, එදා උදේ අරලියක මන්දිරයේ එවකට හිටපු අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එතුමාට ගෞරවයක් හැටියට, එතුමාට උපහාරයක් හැටියට ජනතාව එතන ඒකරාශි කරලා, ඒ එතනින් පස්සේ සිදුවිච්ච අවාසනාවන්ත සිද්ධිය නිසා ගෝල් ෆේස් එකට ඇවිල්ලා ඒ නිදහස් අරගලේ හිටපු අහිංසක තරුණයන්ට පහර දුන්නා. මේ පහර දීම ඉතාම පහත් නිඳිත ක්‍රියාවක් හැටියටයි නියෝජ්‍ය කතානායකතුමනි මම දකින්නේ. ඒක අපි අනුමත කරන්නේ නැහැ. ඒ සිද්ධිය වෙලා පැය ගාණක් යනකොට අපේ රටේ දහස් සංඛ්‍යාත ජනතාවගේ දේපල ගිනි තියලා පහර දීලා ඝාතනය කරලා මේ රටේ සිදුවෙච්ච අවාසනාවන්තම තත්ත්වයට පත් කරා නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමාට කිව්වොත් අද මේ වෙනකොට ඒ සිද්ධි සම්බන්ධයෙන් සිදුවීම් මට 112ක් සිද්ධ වෙලා තියෙනවා. 1056ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. 452ක් කැපදීලා තියෙනවා. 473 දෙනෙක් අද අත්අඩංගුවේ ඉන්නවා. ඒ අත්අඩංගුවේ සිටින අයතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 8 දෙනෙක් ඉන්නවා. සාධක සමග ජනබලවේගයේ නාවලපිටියේ ආසන සංවිධායක අසංක සම්පත් මගේ නාවලපිටියේ කාර්යාලයේ ගිනි තියන්න ආවේ. තමනාස්සලගේ පක්ෂයේ ආසන සංවිධායක ගිනි තියන්න ආවේ. එහු ඇතුළු සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 4 දෙනෙක් ඉන්නවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රබලයන් විශාල පිරිසක් අත්අඩංගුවේ ඉන්නවා. මේ පිළිබඳ මම ඔබතුමාට නම් කියන්න ගත්තොත් අලව්ව ප්‍රාදේශ සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නන්දසිරි මන්ත්‍රීවරයා, කාල්ට නිවසට පහර දීමට ආපු වීරකැටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා, මොරටුව නගරාධිපතිතුමාට පහර දෙන්න ආපු මොරටුව නගරසභාවේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ප්‍රාදේශ නගරසභා මන්ත්‍රීවරයා, දෙවිනුවර ප්‍රාදේශ සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා, කුරුණෑගල නගරාධිපතිතුමාගේ ගෙදරට ගිනි දියන්න ආපු රණුක සංජ කුරුණෑගල නගරසභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා, ජනතා විමුක්ති පෙරමුණේ විතරක් මන්ත්‍රීවරු 8 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මගේ ළඟ ලේඛනේ තියෙනවා. මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ජනරාධපුර දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ සහ සමග ජාතික බලවේගයේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ක්‍රියාකාරීන් ඇතුළු මේ ගිනි තබපු එකට සම්බන්ධ වෙච්ච එක මම මේක සභාගත කරනවා මුලසනේ සභාපතිතුමනි. මගේ ළඟ තියෙනවා පොතක්. මම විපක්ෂ නායකතුමාට මේ පොත දුන්නා. මම මේක දෙනවා අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා එතුමා නැති නිසා එතුමාගේ සංගයා ඉන්නවා විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට මේ පොත බාර දෙනවා. මේ තමයි තමුන් ආශ්‍රල එක්කවුලා කරපු දේ. මේ පොතේ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගිනි තියපු ගෙවල්. මේ පොතේ තියෙනවා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ගිනි තියපු දෙවල්. මේ පොතේ තියෙනවා ප්‍රාදේශ සභා සභාපතිවරුන්ගේ ගිනි තියපු ගෙවල්. මේ පොතේ තියෙනවා අහිංසක මිනිස්සුගේ වැරදි කරපු අයට දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවා. ගිනි තියපු ගෙවල් මේ සියල්ල මේ පොතේ අපි එක රාශි කරලා සියලු දේ අපි හදලා තියෙනවා. ඒ නිසා මම සමගි ජාතික බලයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුර දිසානායක මන්ත්‍රීවරයාට ජනතා මුක්තිවරණ නායකයාට කියනවා ඔබතුමාලා කතා කරලා කිව්ව දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතකට ඇවිල්ලා තමුනාසල මේ රට බාර ගන්න ඉල්ලුවා. තමුනාසල රට බාර ගන්න කලින් මේ අපරාධ කරලා මිනී මරපු මේකට නායකත්වය දෙන්න ගිනි තියපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ සමාජිකත්වය පුළුවන් නම් හිට ඉවත් කරන්න කියලා කියනවා. තමුනාසලට පුළුවන් නම් ඒක කරන්න. මේ පොතේ මේ සියලු දේ තියෙනවා නියෝජක නායකතුමනි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු සමගි ජාතික බලවේගයේ ආසන සංවිධායකවරු සමගි ජාතික බලවේගයේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ ක්‍රියාකාරී සියලු දෙනා මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. මෙවැනි පහත් තත්ත්වයකටපත් වෙන්න එපා. අපි ආණ්ඩු කරලා තියෙනවා. අපි ආණ්ඩු දිනලා තියෙනවා. දිනපු කිසි දවසක මට මතකයි 77 අපි පෙරදිලා මගේ අප්පච්චි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපේ ගෙදරට තුම්පාරක් ඇවිල්ලා ගාලා ගිනි තිබ්බා. මට මතකයි දා මගේ වයස අවුරුදු 6යි. මට අද වගේ මතකයි. මගේ කලිසමේ මට එදා මූත්‍රා ගියා බයට. මට අද වගේ එක මට මතකයි. මම පොඩි කොල්ල කාලේ අපේ ගෙවල් ගිනි තියලා කඩලා මගේ ආසනයේ විතර ගෙවල් 442ක් කඩලා ගිනි තිබ්බා. අපි සති ගණන් කැලෑවල හැංගිලා හිටියා. තමු නාසලා බලයට පත් වෙච්ච හැමදාම ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් වෙච්ච හැමදාම තමු නාසලා මෙවැනි ප්‍රචණ්ඩකාරී ලෙස තමයි තමු නාසලා කටයුතු කරේ. ඒ නිසා එතෙන්ද ගෙනියන්න එපා. තමු නාසලා එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය ගත්තත් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය ගත්තත් ඔබතුමාලා එතෙන්ද ගියා ඒක කරන්න එපා. එක නෙවෙයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමු නාසලා කටයුතු කරන්න එපායි කියන එක විශේෂයෙන් මතක් කරනවා. මට විනාඩි දෙකක් දෙන්න ගරු කතානායකතුමනි. අපේ අතිකරු මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමා මේ රටේ අපේ කවගෙත් ආදරයට පාත්‍ර වෙච්ච නායකයෙක්. මේ රටේ යුග බිහි කරපු නායකයෝ ඉන්නවා. දුටු ගැමුණු රජුරුවන් ඉඳලා ගත්තාම එවැනි යුග පුරුෂයෝ හිටියා. මහින්ද රාජපක්ෂ කියන්නේ එවැනි යුග පුරුෂයෙක්. අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරලා මේ රටට සාමය උදා කරලා මේ රටේ මහා දැවැන්ත පරිවර්තනයක් මේ රටට නව යුගයක් බිහි කරපු ඒ ගෞරවනීය නායකයෙක්ගේ සමු ගැනීම ඒ ගෞරවනීයම නායකයෙක්ගේ සමු ගැනීම අපේම හිටපු අදෘශ්‍යමාන බලවේගයක් විසින් මේ උද්දච්චකමට මේ බලලෝභීකමට එතුමට ගෞරවාන්විතව සමු ගන්න තිබ්බ එක වෙනස් කරලා මේ අවාසනාවන්ත තැනට එතුමාව ගෙනියන්න කටයුතු කරා. ඒ පිළිබඳ අපි ඉන්නේ දැඩි කලකිරීමකින් ගරු මුලස්සනේ කතානායකතුමනි. මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි ගෞරවනීය නායකයෙකුට එවැනි සමු ගැනීමක් නෙවෙයි විය යුත්තේ. එතුමා මේ රටට කරපු දේවල් එතුමා අද අපි අදත් මේ යුද්ධය අවසන් කරලා අපි මේ නිදහසේ ජීවත් වෙන්න එතුමාට අපි සිද්ධ වෙන්නේ. ඒ නිසා එවැනි ගෞරව ඒක පමණක් නෙවෙයි එතුමාට ඒ සිද්ධිය සිද්ධ කරා විතරක් නෙවෙයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න ජනාධිපතිතුමා මේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා සියලු දේශපාලන පක්ෂක මේසකට ගේන්න කටයුතු කරනකොට ඒකත් කඩාකප්පල් කරන්න මේකත් සුළු විසුළු කරන්න මේ බලවේග විසින් කටයුතු කරා මුලසනේ සභාපතිතුමනි. දැන්වත් අපි මේක තේරුම් ගන්න ඕනේ. දැන්වත් අපි මේක තේරුම් අරගෙන අපිට මිනිස්සු ටිකට ලයිට් එක වතුර ටික ගෑස් ටික දෙන්න බැරි නම් අපි මොන දේශපාලනය කරලත් වැඩක් නැහැ. අපි මේ අර්බුදේ දැක්කා. අපි අලි ශබ්රි අමතුමා කිව්වා. අපි කැබිනට් මණ්ඩලයේ මේක කිව්වා. අපි යන්න ඕනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. මේ බදු සහනගෙන අපි කිව්වා. අපි කිව්වම ඇහුනේ නැහැ. බීරියලින්ට වීණා වාදනය කරා වගේ උඩක්. හැබැයි මුලසනේ සභාපතිතුමනි අවසානේ මොකක්ද උනේ? අවසානේ මොකක්ද උනේ? අපේ අහිංසක මන්ත්‍රීවරු අද හිරේ. අපේ මිනිස්සුගේ ගෙවල් නැහැ. මිනිස්සුගේ දරුවන්ට කන්න නැහැ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දරුවෝ මානසිකව වැටිලා. අපේ දරුවෝ ගෙවල් වල නැහැ. මේක ඔබතුමාලට තේරෙන්නේ නැහැ. මේක ඔබතුමාලට සිද්ධ වුණා නම් මේ වේදනාව ඔබතුමාලට දැනෙනවා. ඒ නිසා මේ දේශපාලනයේ අවසාන වශයෙන් මෙවන් අවාසනාවන්ත තත්ත්වයන්ට පත් කළ සියලු දෙනාට මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ ගෝල්ෆේස් අරගරයට පහර දීම, මේ ගෙවල් වලට ගිනි තැබීම, මේ සියල්ල පිළිබඳව පරීක්ෂණ කරන්න පාර්ලිමේන්තුව ඇතුලේ වෙනම කමිටුවක් පත් කරන්න කියලා අපි කනාතුමාරගේ යෝජනා කරනවා. මේ බලවේග පිටිපස්ස කවුද හිටියේ? මේ මෙහෙවේ කවුද? මේ සියල්ල පිළිබඳව ඔයා බලන්න ඕනේ. මුලසනේ සභාපතිතුමනි, අපි මේක මේ දේශපාලනේ අපි කවදා හරි නවත්තන්න ඕනේ. මේ කුපාටි දේශපාලනේ පහත් නින්දත දේශපාලනේ අපි නවත්තන්න ඕනේ. නවත්තලා නවත්තලා අතිගරු මට තප්පරෙන් මං ඉවර කරනවා. අතිගරු ජනාධිපතිතුමා, තමන්ගේ ජනාධිපති මන්දිරයේ ඉස්සරහා දවස් 42ක් උපවාස කරා. උපවාස කරගල කරපු ඒ නිදහස් අරගලේ කරපු එක කෙනෙකුට වැලි ඇටයක අබ ඇටයක දෙයක් කරේ නැහැ. අර කිසිම ප්‍රශ්න ජාති අමතලා කිව්වා, අරගලේ සාධාරණයි කිව්වා. එතුමාට තිබුණා ගෝඨාභය රාජපක්ෂ කිව්වා මොනවද කියලා? සුදු වෑන් වලින් ආවේ කිව්වා, මිනිස්සු ඝාතනය කරනවායි කිව්වා. එහෙම කියපු නායකයා අරගලේට අබ ඇටයක් වැලි ඇටයක කරදරයක් කරේ නැහැ. දවස් 42ක් ඒ ගෞරවය කෙලෙසුවා, විනාශ කරා අපේ කණ්ඩායමක් විසින් මුලසිරේ
සභාපති.
ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා, අද මේ රට නැවත ආර්ථිකයේ ගොඩනගලා සියලු දේශපාලන පක්ෂ එකවේදිකාවකට ගෙනෙලා මේ ආර්ථිකයේ ගොඩනගන්න එතුමා මේ ගෙනියන වැඩපිළිවෙලට මේ පාර්ලිමේන්තුව අපි ඔක්කොම එකට එක්කහුවෙලා වෙන දේශපාලන න්‍යාය පත්‍ර නැතුව කකුලෙන් අදින්නේ නැතුව මේ ගමන යන්න සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න මේ ගෙනිලිම කරමින් පමණියඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම සිතේ කරමැතුමනි. මීළඟට ගරු විජිත හේරත්නත්තු ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද ගෑස් ටික නැතුව, පෙට්‍රල් ටික නැතුව, ඩීසල් ටික නැතුව, විදුලිය නැතුව විශාල පීඩාවකට ලක් වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ කිසිදු උත්තරයක් නැහැ. අද අලුත් කැබිනට් එකක් පත් කරා. මේ කැබිනට් එකේ මොකක්වත් වෙනසක් නැහැ. පර්ණ හිටපු ඇමතිවරු තමයි. විජේදාස රාජපක්ෂ එදා අධිකරණ අමාත්‍ය ධුරේ ලැබුණා නම් ওই ප්‍රශ්නේ එන්නේත් නැහැ. ඔබතුමාට අධිකරණ අමාත්‍යකම දීපු එක තමයි එතුමාට තිබිච්ච ප්‍රශ්නේ. එතුමාට දැන් අධිකරණ අමාත්‍යකම ඕන. ඉතින් පොහොට්ටුවේ කට්ටියම තමයි. අලුතෙන් එකතු වුණේ මනුසයි හරිනුයි විතරයි. ඉතින් මේ මේ පර්ණ තැටියම තමයි. මේකෙන් අපේ රටේ ජනතාවගේ ගෑස් ප්‍රශ්නේ, ඉන්ධන ප්‍රශ්නෙට උත්තර හම්බෙන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙච්ච ඇත්ත ආර්ථික අර්බුදයට මේකෙන් කිසිදු උත්තරයක් නැහැ. ඒ ජනතාවගේ ප්‍රශ්නවල තවත් වැඩිවීමක් වෙලා තියෙනවා. අගමැතිවරයා දිවුරුම් දුන්නා විතරයි දවස් දෙක තුනකින් පිටි කිලෝ එකක් රුපියල් 40කින් වැඩි වුණා. දැන් පාන් රත්තරල රුපියල් 30කින් වැඩි වුණා. බනිස් ගෙඩිය, මාළු පාන් ගෙඩිය ආප්පේ වැඩි වෙනවා. කෑම එක වැඩි වෙනවා. රුපියල් 170යි පාන් රත්තරලක්. මේක මිනිසුන්ට දරා ගන්න බෑ. මිනිසුන් දේශපාලන පක්ෂ ભેදයක් නැහැ. දෙමළ, සිංහල, මුස්ලිම්, බර්ගර් මැලි හැම ජනතාවක්, UNP ශ්‍රී ලංකා, JVP හැම ජනතාවක්ම මේ පීඩාවට පත්වෙච්ච ජනතාවගේ ඇත්ත ප්‍රශ්නෙට මේ ආණ්ඩුව උත්තර සපයන්න සමත් වෙලා නැහැ. මොන අගමැතිවරු පත් කරත්, මොන මාලිගා කුමන්ත්‍රණ ඇති කරත්, ඇමතිවරු අලුතෙන් දිවුරුම් දුන්නත් මේ ප්‍රශ්නේ විසඳුමක් නැත්තම් ජනතාවගේ සටන නතර වෙන්නේ නැහැ. ජනතාවගේ විරෝධය නතර වෙන්නේ නැහැ. වෙන වැල් බයිලා මොනවා කියලා මේක වහන්න හැදුවත් ඒක වහන්න බෑ. මොකද ජනතාවගේ ඇත්ත ප්‍රශ්නේ, කැකෑරෙන ප්‍රශ්නේ එහෙම්මම තියෙනවා. දැන් උත්සාහ කරනවා රනිල් වික්‍රමසිංහ අගමැති වුණාට පස්සේ දැන් ජාත්‍යන්තර සහයෝගය තියෙනවා, හැම රටක්ම උදව් කරනවා කියලා. මේ දවස්වල යනවා ජපානයෙන් බිලියන 4ක් එනවා කියලා. ජපාන් තානාපතිතුමා ඒකට තමයි ජපානේ ගියේ කියලා. පට්ටපල් බොරු. ජපාන් තානාපති කාර්යාලයේ තානාපති ඇතුළු නිලධාරීන්ට අවුරුද්දක් වැඩ කරනකොට මාසයක් සෞඛ්‍ය නිවාඩුවක් හම්බෙනවා. ඒ සෞඛ්‍ය නිවාඩුවට තමයි එතුම ජපානේ ගියේ. මේ සල්ලි ගෙහින්න නෙමෙයි, මේ බොරු මත හදලා රවට්ටන්න හදනවා. ඉතින් එතුමා අගමැතිවරයා විදිහට 2005 ඉඳලා 19 වෙනකන් හිටියනේ. ওই ජාත්‍යන්තර සම්බන්ධකම් යාළුකම් තියෙනවා නම් ඒ කාලේ රට හදන්න එපැයි, ආර්ථිකය ගොඩ ගන්න එපැයි. මොකටද අපි තවත් ණයගුලක හිර කරේ? තුනේ එදත් තුනෙන් දෙකේ බලය තිබුණානේ. විධායක ජනාධිපතිවරයා ඇතුළු තුනෙන් දෙකේ බලයක් එදත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට තිබුණානේ. රට හැදුවද? නැහැ. ඒ නිසා බොරු ආටෝපසාට පොලින් දැවෙන ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ. අද ඒක තමයි ජනතාවගේ කැකෑරෙන ප්‍රශ්නේ. දැන් මේ ජනාධිපතිවරයා ගත්ත තීන්දු తీරන පස්සේ කාලෙකදී කිව්ව මට වැරදුනා. පොහොර ගෙන්නන එක නවත්වපු එක මගේ වැරද්දක්. අලිසබ්රි මුදල් ඇමතිවරයා හිටපු කිව්ව ආණ්ඩුව ගත්ත සමහර තීන්දු වැරදි. ඓතිහාසික වැරදි කියලා කිව්වා. ඉතින් මේ විදිහට යනකොට මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරි වෙලා දැන් මේ කැබිනට් එකක් අටවගෙන මේ කරන විකාරය ගැනත් තව මාස දෙක තුනකින් නන්දසේන ගෝඨාභය මහත්තයා කියයි රනිල් වගමැති කරපු එකත් වැරදි මට වැරදුනා මේ කැබිනට් එකක් අටවගෙන කරපු දෙයක් වැරදි ඒකත් මට වැරදුනා කියලා කියයි අනිවාර්යයි ඕක කියනවා තව මාස දෙක තුනකින් අබ්බලම් මොකද ඒ පිස්සු විකාර තැනට දැන් රටපත් වෙලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර දෙන්න මේ වෙන වෙන විකාර කියවන්න නැතුව ජනතාව ලක්ෂ ගාණක් පාරේ බලන් ඉන්නවා පාර්ලිමේන්තුව රැස් වෙලා දවස් 4ක් තිස්සේ කොහොම අපේ ප්‍රශ්න වලට උත්තර කියලා ඒ උත්තර දීම තමයි ආණ්ඩුවේ වගකීම ඒවා විසඳන එක තමයි වගකීම පැය දෙක තුනක් පොලිං වල ඉන්න මිනිස්සු සහපතිතිය කැකෑරෙන වෛරයෙන් කතා කරන එක ඒකට උත්තර දෙන්න එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව කැඳවලා මන්ත්‍රීවරුන්ට නවතින්න හෝටල් කතා කරන්නයි මල්විඳුගේ ගෙවල් ගැන කතා කරන්නයි මල්විඳු කෑම ගැන කතා කරන්නයි ඒක නෙමෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතාව ඇත්තටම ඉල්ලන්නේ තමන්ට විදුලිය ගෑස් ටික කිරිපිටි ටික තමන්ට වාහන යන්න තෙල් ටික ඒ ප්‍රශ්නට උත්තරයක් දෙන්න. ඉතින් කනගාටුයි කියන්න ඒව නැතුව වෙන දේවල් කතා කරන්න වෙලා තියෙනවා. වෙන දේවල් කතා කරමින් විවිධ චෝදනා නගන්නත් පටන් ගන්න තියෙනවා. අකමැත්තෙන් වුණත් ඒ චෝදනා පිළිබඳව යම් අදහසක් පළ කරන්න කැමති. මේ පහුගිය කාලේ පුරාවට රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව රටේ ජනතාවගේ තිබුණේ බලවත් කලකිරීමක්, විරෝධයක්, අප්‍රසාදයක්. ජාතික ජනබල වේගයේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ජනතාව තිබුණ ප්‍රසාදයක් කැමැත්තක් ඒක එන්න එන්න වැඩි වෙමින් තිබුණේ. එහෙම තත්වයක් තුළ ඒකට ඒ අපි දේශපාලන අවාසියක් වෙන තීන්දුව తీරන ගන්න මොකටද? අපිට එහෙම කිසිම රුද්දාවක් නැහැ. ඒක දේශපාලන මෝඩකමක්. කවුරු හරි හිතනවා නම් මේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කරන්න ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙනවා කියලා අපිට මොකද්ද තියෙන දේශපාලන වාසිය? අපිට තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ අපි වැඩ කිරීම ඇතුළේ ජනතා ප්‍රසාදයක්. ඒක නැති කරගන්න අපි මෝඩ දේශපාලන තීන්දුව ගන්නෙ නැහැ. ඒ නිසා මේ මෝඩ කතාව තවත් කියන්න එපා කියලා නිකන් සවුත් වෙන්න තමන්ම තමයි. ඕක ඉතිහාසෙත් කිව්වා. 1978 න් පස්සේ අපි සංවිධාන සභා ඡන්දෙට ඉල්ලුවා. ඒ වගේම ආසන මට්ටමේදී විචන්ද වලට ඉල්ලුවා. ඒ සංවිධාන සභා වලින් අපේ නියෝජිතව 13 දෙනෙක් අපි තරම් කළ ජයග්‍රහණය කරා. ජනාධිපතිවරණේ අපි ඉදිරිපත් වුණා ජනමත විචාරණයේදී ඒනියා ජනමත විචාරණේ වැරද්ද ගැන අපි පැහැදිලිව සටන් කරා මැදිහත් වුණා ප්‍රජාතන්ත්‍රවාදීව අපි ඒකට ශ්‍රේෂ්ඨාධිකරණය ගියා නඩුවක් දැම්මා අපි වේගයෙන් වර්ධනය වෙමින් ආපු දේශපාලන ව්‍යාපාරයක් වුණා 81-82 කාලවකවානු වෙනකොට ඒක තේරුම් ගත්ත ජේ.ආර්. ජයවර්ධන මොකද කරේ 83 ඇතිවෙච්ච කළු ජූලිය පාවිච්චි කරලා තමන්ගේම මරකණ්ඩායම් මේවපු ඒ කළු ජූලිය පාවිච්චි කළා අපිව තහනම් කරා හැබැයි ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් වාර්තාවක් ඉදිරිපත් කරා ඒ වාර්තාවේ ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු සමාජිකයකේ 83 කොලාවලට සම්බන්ධයි කියලා සාක්ෂියක් හෝ තොරතුරක් හෝ පොලිසියක පැමිණිල්ලක් නැහැ කියලා ඔප්පු වුණා. ඉතින් ඒ බයිලාවමනේ දැන් මේ ගහන්නේ දැන් මේ බලන්න මේ මිරිහාන සිද්ධිය ඇති වෙච්ච ගමන් අපිට චෝදනා කරා. අද වෙනකන් එක පුද්ගලයෙක් ජනතා විමුක්ති සම්බන්ධයි කියලා අත්තරගුරන් තියෙනවද? නැහැ. එදා මේක ගිනි තිබ්බ පහුදාම කවුද ගිනි තිබ්බේ? මේ ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු. හැබැයි අද වෙනකන් අපි සම්බන්ධයක් නැහැ. ඔප්පු කරලත් නැහැ. දැන් 9 වෙනිදා උදේ සිද්ධියක් වුණා. ඒ උදේ සිද්ධිය ඉතාම ම්ලේච්ඡ අමානුෂික පහර දීමක්. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගිහිල්ලා පොල් පිටි වලින් ගැහුවා එතන හිටපු අහිංසක කාන්තාවන්ට. ඒවා වීඩියෝ පට සාක්ෂි සහිතව තියෙනවා. නිකන් කියනවා නෙමෙයි. නීති ක්‍රියාත්මක වුණේ නැහැ. නීතිපතිවරයා 10 වෙනිදම නිවේදනයක් නිකුත් කරා. ඒ නිවේදනය ඉතා පැහැදිලිව කිව්වා මෙතන පීනල් ඔෆෙන්සස් එකක් තියෙනවා. මෙතන අපරාධමය වැරද්දක් කරලා තියෙනවා. වහාම අත්අඩංගුවට ගන්න නීති ක්‍රියාත්මක කරන්න කියලා. දවස් 7ක් යනකම් කවුරුත් අත්අඩංගුවට ගත්තේ නැහැ. එක්කෙනයි ගත්තේ මොරටුව නගර සභාවේ සේවකයෙක් විතරයි. ඊට පස්සේ රටේ ජනතාවගේ පැත්තෙන් නීතිඥ සංගමෙන් පරිපාලන සේවා සංගමෙන් විවිධ පැතිවලින් බලපෑමාවට පස්සේ තමයි දැන් ওই 3-4 දෙනෙක් අත්අඩංගුවට ගන්න පටන් ගත්තේ. නීතිය පක්ෂග්‍රාහීව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ පොලිසිය. ඉතින් ඒවට කොහොමද මැදිහත් උනේ කියලා අපි පැහැදිලිව දැක්කා. අපි ඉතාල පැහැදිලිව කියනවා 9 වෙනිදා උදේ වෙච්ච ම්ලේච්ඡ ප්‍රහාරයට විරුද්ධව අපි සාමාන්‍ය ජනතාවත් එක්ක විරෝධතාවය දැක්ුවා. අපේ සමාජිකයෝ අපිත් ඒ වෙච්ච අමානුෂික පහර දීමට වෙරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 එක වගන්තියට අනුව අපිට තියෙන විරෝධය දැක්වීමේ අයිතිය අපි පාවිච්චි කරා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක කාටවත් බලහත්කාරයෙන් නතර කරන්න බෑ. ඒ වෙනුවෙන් අපි මැදිහත් වුණා. එහෙම තියෙදි තමයි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පෙරේද 18 වෙනිදා හවස මේ පාර්ලිමේන්තුවේ කියනෝ 450ක් අත්අඩංගුවට ගත්තා 150ක් ජනතා විමුක්ති පෙරමුණේ පොලිස් ප්‍රතිපරයාතුමාට කිව්වා කියලා. පට්ටපල් අමූලික බොරුවක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මම අද උදේ ඇහුවා. 18 වෙනිදා වෙනකොට 18 වෙනිදා උදේ වෙනකොට 883 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. 18 වෙනිදා උදේ වෙනකොට ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධව 883 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. අරුන්දික ප්‍රනාන්දු කියනවා 450ක් අත්අඩංගුවට ගත්තා 150ක් JVP කියලා. කොහෙද තියෙන දේශපාලන පසුබිම? මම අහුවා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන්. ඒ අත්අඩංගුවට ගත්ත අයගේ දේශපාලන පසුබිම කොහෙ හරි සඳහන් කරලා තියෙනවා. නෑ මම නම් දන්න විදිහට එහෙම එකක් නෑ කියලා. මේ අමූලික බොරු කියන්න බෑ මේ පාර්ලිමේන්තුවට. මෙතුමා දැන් කිව්වා මන්ත්‍රීවරු 8 දෙනෙක් ඉන්නවා කියලා අත්අඩංගුවට. පට්ටපල් අමූලික බොරුවක්. දැන් මේ කොහෙද අලව්වේ මන්ත්‍රීවරු දෙන්න අපේ පක්ෂේ අජිත් පරණගම කුමාර නන්දසිරි. නන්දසිරි අත්අඩංගුවට කිව්වා පට්ටපල් බොරුවක්. නන්දසිරි ධර්මත් ඉන්නෝ ගෙදර. මේ බොරු කියන්න බෑ. මොරටුවේ නගර සභාවේ මන්ත්‍රීවරු අත්අඩංගුවට ගත්තකෝ. අමූලික පට්ටපල් බොරුවක්. දැනුත් ඉන්නවා ගෙදර මම දැන් දුරකතනෙන් කතා කරේ. මේ වගේ පට්ටපල් අමූලික බොරු කියන්න මේ පාර්ලිමේන්තුවේ තියන්න එපා. මේ වැරදි. අරුන්දික ප්‍රනාන්දු කොහොමද කියන්නේ මේ 450ක් අත්අඩංගුවට ගත්තා කියලා. පොලිසියම කියනවා එදා උදේ වෙනකොට 18 වෙනිදා උදේ වෙනකොට 883 දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා. අද උදේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිලවසෙන් දෙනු දුන්නා 1220ක් අත්අඩංගුවට අරන් තිනවා කියලා. මම ඇහුවා මේ අයගේ දේශපාලන පසුබිම සඳහන් කරලා තියෙනවද? නෑ මන්ත්‍රීතුමා එහෙම එකක් නම් නෑ කිව්වා. ඒ නිසා මේවා මේ දේශපාලන පක්ෂවලට බැර කරන්න හදන්න එපා. ඒ අසාර්ථක උත්සාහයෙන් සවුත් වෙන්නේ ඔබතුමන්ලම තමයි. ඒ වගේම වීරසිංහ මන්ත්‍රීවරයා මේ යෝජනාව ගෙනාපු මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ හිරු බලේ වැඩසටහනේ පට්ටපල් අමූලික බොරුවක් කියලා තිබුණා. මම ඉල්ලා සිටිනවා හිරු මාධ්‍ය ආයතනයෙන් මේ ටිකක් දාන්න අද ඒ මාධ්‍ය. මොකද කිව්වේ? එක පුද්ගලෙක් රජිත් ආර්යපාල කියන පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්. එයා තමයි එයාගේ ගෙදරට ගිනි තියන්න ආවේ කියලා කිව්වා. මේ පාර්ලිමේන්තුවේත් කියලා තිබුණා. මම ඊට පැහැදිලිව වගකීමෙන් ඔබතුමාට කියනවා. මේ තියෙන රජිත් ආර්යපාලගේ Facebook සටහන. මේ වීරසිංහ මන්ත්‍රීවරයා මේක කිව්වට පස්සේ ඊයේ රාත්‍රියේ කිව්වට පස්සේ දාපු ප්‍රකාශය. වීරසිංහ මන්ත්‍රීතුමා හිරු TV බලේ දේශපාලන සංවාදේ මා පිළිවෙඳ දැක්වූ අදහස් සම්බන්ධව බොහොම ස්තුතිවන්ත වෙමි. මන්ත්‍රීතුමා මෙතන තියෙනවා ඔයයි මමයි නුවර ඉඳන් කොළඹට පාගමන් ගියා පින්තූරයක්. මහින්ද රාජපක්ෂ අගමැති කරන්න. මෙතන තියෙන ඔයා පළාත් සභාවට ඉදිරිපත් වෙද්දී මැතිවරණ වේදිකාව ඉවත් එක්ක ගහපු පින්තූරයක්. මම මේ පින්තූර තියෙනවා මේකේ. මෙතන තියෙනවා අවසන් වරට තිබුණ පළාත් පාලන මැතිවරණේ විමලවීර දිසානායක එක්ක උහන රංජි අයියාගේ රැස්වීමේ ගහපු පින්තූරයක්. මෙතන තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න මැතිවරණ ව්‍යාපාරයේ හදපු පින්තූරයක්. ඔබ මොකද මහින්ද රාජපක්ෂ යලි දේශපාලනට ගේන්න ගෝඨාභය මේ රටේ ජනාධිපති කරන්න මම වැඩ කළේ ස්වේච්ඡාවෙන්. එදත් මේ සටන අද වගේ මම භක්තියෙන් කරා. අපි අදත් ඒක කරනවා. මම ගොඩක් තියෙන නිසා සමහර දේවල් මගහැරලා කියන්නම්. ඔබතුමාට තියෙන්නේ මගෙත් එක්ක පුද්ගලික ප්‍රශ්නයක්. මේ වීරසිංහ මන්ත්‍රීවරයාට කියන්නේ කවුද කියන්නේ? රජිත් ආර්යපාල. එයත් එක්ක එකට වේදිකාවේ එයාගේ ජයග්‍රහණේ වැඩ කරපු කෙනා. මොකද්ද කියන්නේ? ඒ පුද්ගලික ප්‍රශ්නේ මොකද්ද? වෙන මොකුත් නෙමෙයි. 2019 මහමැතිවරණයේදී රුක්සාන් මලින්ද වෙනුවෙන් පෙනී හිටපු එක. රුක්සාන් මලින්ද වෙනුවෙන් පෙනී හිටපු එක. මම දේශපාලනේ තෝරන්නේ දිනන උන් ළඟට ගිහිල්ලා ලකුණු දාගෙන ලේකම් වෙන්නවත්, වැලි පර්මිට් පස් පර්මිට් දාගෙන ජීවත් වෙන්නවත් නෙමෙයි. අපි හැම මොහොතකම කොන්දේසි විරහිතව පෙනී හිටියේ දිනවන්න ඕන එක දිනවන්න මිසක් දිනන එක පස්සේ ජැක් ගන්න.
මේ මගේ නම කිව්වා මේ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ කියන ඔය කියන රයිත ආර්යපාල කියන එක්කෙනා විමල්වීර ඉස්සලාම ජනතා විමුක්ති පෙරමුණේ හිටියා. ඊට පස්සේ විමල්වීරවංශ අමතුමායි පාටියට ආවා. ඇවිල්ලා ජනාධිපතිවරණය විමල්වීරවංශ අමතුම අපිත් එක්ක වැඩ කරා. එතකොට ඒ මැතිවර වේදිකාවල තියෙන චාරූප තමයි ඒ දාලා මේ ගහලා තියෙන්නේ. අද මෙතුමාලාගේ ඒ ප්‍රදේශයේ සංවිධායකවරයා ගෙවල් ගිනි තියන්න මේවා කළා. දැන් ලැජ්ජ නැතුව ඇවිල්ලා කියන්න එපා මනුතුමා, ඔයාගේ ප්‍රාදේශ සභා අපේක්ෂකයා මගේ ගෙඩ ගිනි තියන්න ඇවිල්ලා අත්අඩංගුවට අරන් තියෙනවා. ඔයාලා ප්‍රාදේශ සභා අපේක්ෂකයා, ඒ වගේම ඔයාලා ප්‍රදේශයේ සංවිධායකයා ප්‍රශාන්ව අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ අය ගත්තයාගෙන් අත්දෙනාගෙන් 4 දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ දැන් එලා බොරු කියනවා. ගිනි තියලා මිනිස්සු මරලා මෙතන රට ගිනි තියලා, හරිද? මිනිමරලා මෙතන බණ කියන්න බා පෙන්නලා තමුගේ සමාජිකය සුද්ධ කරන්න එපා. ජනතා විමුක්ති පෙරමුණේ ගෝලි බිල්ලා
මෙන්න තියෙනවා පින්තූරේ.
මේ වීරසිංහත් එක්ක කරට අද්දාගෙන යන්නේ රජිත් හරිපාල. මෙන්න තියෙන පින්තූරේ නිල් පාට තොප්පිය දාගෙන යන්නේ මේ තියෙන රජිත් හරිපාල. මෙයාගේ වේදිකාවේ කතා කරන එක, මෙයාගේ වේදිකාවේ කතා කරනවා. මෙන්න තියෙන පෝස්ටරේ මොකද්ද? ඔල්ලත්ත පරසල්
හන්දියේදී
රජිත් මට අවස්ථා දෙන්න. ඒ කවුද කරටට දාගෙන එන්නේ? නුවර ඉඳන් කොළඹට පයින් ඇද්දි විමල් වීරවන් සමත්තුමාර සහායක දුන්නේ. ඒ වෙලාවේ බලෙන් ඇවිල්ලා මගේ කරට අත දාලා ෆොටෝ එකක් ගත්තේ. ඒවා පෙන්නලා 2:50 වඩ කතා කියන්න එපා. ඉනි තියලා මිනි මරලා ගෝලි බිල්ලු.
ගරු ප්‍රියන්ත මන්තෝ.
ගරු ඔබතුමාට මම ඇත්තටම ගරු කරනවා. ඔබතුමා අවසර දෙනවා නම් මට වෙලාව තියෙනවා. මගේ වෙලාවෙන් අවසරයක් දෙනවා නම් එමයි. මේ අපි ගින්දර
ගින්දරට
ඇවිලිච්ච මිනිස්සු බේරන්න එපා. ජේවිපී එකෙන් ගොඩක් අය මේක ඉන්නවා. බේරන්න එපා. අපි ගින්දරට ඇවිලිච්ච මිනිස්සු හැම දිනටම පොදුවේ නීති ක්‍රියාත්මක කරමු. ඔබතුමාට මම
කරු නාමල් රාජපක්ෂ මහත්මයා
ගොඩක් අය
නියෝජ කතානායකතුමනි, දැන් මෙතුමන්ලා පිළිබඳව මේ කාරණේ දැන් ඉස්මතු වුණානේ. දැන් පොහොට්ටුව සම්බන්ධිනුත් චෝදනාවක් ඉදිරිපත් වුණා. ඒ අපි බාර දුන්නා. ඉතින් මෙතුමන්ලාට පුළුවන්, මෙතුමන්ලාගේ පක්ෂයේ සම්බන්ධ කට්ටිය ඉන්නවනම්, සජබේර සම්බන්ධ කට්ටිය ඉන්නවනම් මේ කියන සාක්ෂි ටිකත් බලලා ඒ කියන නම් තියන අයව පොලිසියට බාර දෙන්න. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයිනේ. නැත්නම් අපි දෙකෝ ගරු මණ්ඩිතුමනේ මේක බෝලේ පාස් කරගෙන වැඩක් වෙන්නේ නැහැ. දැන් මේ පැත්තේ කට්ටිය බාර දුන්නා. දැන් කරන්න තියෙන්නේ මේ පැත්තේ කට්ටිය බාර දුන්නා කියන කරු කතානායක නියෝජ කතානායකතුමනි ගෝල්ෆෙස් සිද්ධිය හෝ සම්බන්ධ වෙන චෝදනා තියන අය සැකපිට හොයන අයව බාර දුන්නා. දැන් ඔබතුමාලට පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන්, සජබේ වෙන්න පුළුවන්, ඔබතුමාලගේ පැත්තේ සම්බන්ධයි කියලා චෝදනා තියන අයව ළඟම තියෙන පොලිසියට බාර දෙන්න.
ඒක
මේ ප්‍රශ්නේ ඉවරයි.
හරි,
මගේ කාලේ මේ බලෙන් කරටක් දැම්මා කිව්වා ඒ පුද්ගලයා. නෑ, මේ මන්ත්‍රීවරයා තමයි එයාගේ කරටක් දාගෙන ඉන්නේ. මේ තියෙන පින්තූරේ. බලෙන් අත දාන්නේ කොහමද? මෙයානි කතද අර්ථ අත දාලා තියෙන්නේ. නිකන් පට්ටපල් බොරු කියන්න එපා. මේ පුද්ගලයා කිසි දවසක ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකෙක් වෙලා ඉඳලා නෑ. මම වගකීමෙන් කියනවා. මේ මිනිමරුවේ කොහොමද කියලා මගෙන් අහගන්න එපා. තමුන්නාසගේ ඉතිහාසයේ ඒක දන්නවා අම්පාරේ ජනතාව. අයින්සක කාන්තාවක් සහ 11 පන්ති හිටපු දුවයි අම්මයි දුවයි දූෂණය කරලා මරලා දාපු ඉතිහාසයේ ඒ රටේ ඒ මිනිස්සු දන්නවා. ඔබ හිටියේ එක්සත් ජාතික පක්ෂේ. ඔතන නෙමෙයි. ඒ ගැන ඒ ප්‍රදේශයේ
ජනතාව
මේ අහිංසක මිනිස්සු නෙවෙයි. ඔය කියන ජනතා විමුක්ති පෙරමුණේ ඇවිල්ලා තමයි මගේ තාත්තා මැරුවේ. හරිද? අද සුද්දල වෙන්න එපා. මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ තමන් නිර්දෝෂී වෙන්න ගේල් ගිර දාලා මරලා තවත් මොකද නිර්දෝෂී බව පෙන්වන්න හදන්නේ? ආත්මයි දුවයි දූෂණය කරපු ඒ පුද්ගලයා, අම්මයි දුවයි දූෂණය කරපු ඒ පුද්ගලයා, ඒ සිදුවීමට ලක්වෙච්ච ඉතිහාසයේ පිළිබඳව අම්පාරේ ජනතාව දන්නවා. එනිසා මගෙන් ඒව අවශ්‍ය ගන්න එපා. ගරු නියෝජ කතානායකතුමනි, මේ තියෙන්නේ පුද්ගලයා රජිත් ආර්යපාල පෝස්ට්‍රේ ගහලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ දිනවන්න වැඩ කරන එක ගැන. ජනතා විමුක්තිනේ කිසි දවසක
හිටපු කෙනෙක් නෙමෙයි.
මම වග කියමින් කියන්නේ. ඒ නිසා මේ පට්ටපල් බොරු මෙතනට කියන්න එපා. මේකෙන්ම පැහැදිලි තර්කානුකූලව පැහැදිලි මේ කරන චෝදනාව අභූත චෝදනාවක් කියලා. අපි තා පැහැදිලිව පොලිස්පතිවරයාට දැනුම් දීලා තියෙනවා. සාකච්ඡාවක් දෙන්න අපේ කරුණු ඉදිරිපත් කරන්න.
අරු මන්ත්‍රීතුමා සමාවෙන්න, මං කවදාකවත් බාධා කරන්නේ නැහැ කතාව වලට. දඹුල්ලේ අපේ නිවසට පහර දීමට ආපු එකේ සම්බන්ධව ජවීපේ නාගරික මන්ත්‍රී පියතිලකව අත්අඩංගුවට අරගෙන තියෙනවා. දඹුල්ල නගරාධිපති ජාලි ඕපාතගේ ගෙදරට බෝම්බ ගැහුවා කියලත් එතුමාට චෝදනා තියෙනවා. ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට අපි ගරු කරනවා. කරුණාකරලා හැම කෙනාම සුද්ධ කරන්න යන්න එපා.
සුද්ධ කරන්න ඕනි නෑ. අභූත චෝදනා නගන්න එපා. ඔප්පු කරන උසාවියේදී, ඔප්පු කරන පොලිසියේදී ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ ඉතා පැහැදිලිව 9 උදේ සිද්ධියට විරෝධය දක්වන්න නගරවල ඒ වගේම ප්‍රධාන තැන්වල උද්ඝෝෂණය කරා. අපි විතරක් නෙමෙයි, කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දොස්තර මහත්තුරුවෝ එළියට බැහැලා උද්ඝෝෂණය කරා. පෙළපාලියකින් ගියා ගෝල්ෆ්ස් පිට්ටනියට පහර දීමට අපේ මන්ත්‍රීවරුත් උද්ඝෝෂණය කරා. ඔබතුමාලා දඩයම් කරන්න අපේ මන්ත්‍රීවරුන්ව ඒකට අපි අහුවෙන්නේ නැහැ. ඒකට අපි බය වෙන්නේ නිපුණ රණවකගේ ගෙදරට ගිනි තිබ්බයි කියලා අතරංගුවට ගත්තේ කවුද? ඒ දෙනියයි නිපුණ රණවකවම ජයග්‍රහණය කරවන්න මැදිහත් වෙච්ච සමාජ මාධ්‍ය මෙහෙයුම්කරු
කවුසල්.
ඉතින් කවුද මේ ජනතා විමුක්ති පෙරමුණේද? ඒ නිසා ඔබතුමාලා ලේබල් ගහලා ඔබතුමාලගේ බැරිකම ජනතාවගේ
අත්දැකීම් සිද්ධ වෙනවා.
මේකෙන් ගැලවෙන්න හදන්න එපා.
අපිතා වගකීමෙන් කියනවා 9 වෙනිදා උදේ වෙච්ච සිද්ධියත් හවස වෙච්ච සිද්ධියත් පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන්න අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වලා ඒ චෝදනාවට ලක්වෙච්චට දඬුවම් දෙන්න ඒකෙදි පක්ෂපාත ભેදයක් නැහැ ඒකෙදි සම්පූර්ණ මේකගලින් නාමල් රාජපක්ෂ කියපු දෙයට හැබැයි ඒක වගකීමෙන් කරන්න දේශපාලන දඩේමක් කරගන්න එපා මේක පරීක්ෂණ මුවාවෙන්
බොහොම සිතේ ඔබතුමාට කරු මිලන් ජයතිලකමත් නිපුණ රණවක මහන්තිතුමා
දිනයයේ සිදුවීම සම්බන්ධව ප්‍රකාශයක් සිදු වෙච්ච ඉඳලා සභාපතිතුමනි එකක්
කෙටියෙන්ද
කිසිම හානියක් කවුරුත් සිදු කරලා තිබෙන්නේ නැහැ ගිනිතෙමීමක් වෙලා තිබෙන්නේ නැහැ හැබැයි මේ දිනයයේ මේ කලාකාරී විදියට හැසිරෙච්ච කණ්ඩායමේ කිසිම අපිට සම්බන්ධ කිසිම පුද්ගලයෙක් හිටියේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් ඉඳලා තිනවා සමහරියට ගෙදර ගිනි අරගන්න නැතුව බේරෙන්න ඉතුරුුනේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් හිටපු නැති හින්දා වෙන්නත්
ඊළඟට ගරු ගීතා කුමාරසිංහ මැතිණිය ඔබතුමිට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි.
නිශ්ශබ්ද වෙන ගරු මන්ත්‍රීතුමා. ඕඩර් ප්ලේස් කරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න. හරි කරු ගීතා කුමාරසිංහ මැතිණිය
නියෝජ්‍ය කතානායකතුමනි මට අවසර දෙන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි නිශ්ශබ්ද වූ විට මම කතා කරන්න පටන් ගන්නම් තවමත්
ගරු වීරසිංහ මැතිණිය
මගේ තාත්තා මැරුවගේ මට ගමට එනකන් ඉන්න කිව්ව බලන්න. එහෙම මරන්නද හදන්නේ? මම ගමට ගිහිල්ලා ආවේ මගේ මං ගමට එනකන් බලන් ඉන්නවා මරන්න. මට ආරක්ෂාව ඕන නියෝජ්‍ය කතාන්ත මේ බලාගෙන ඉන්නවා. ජේපී කිව්ව මං ගමට එනකන් මරන්න. එහෙම මගේ තාත්තා මැරුවද නෑ එහෙම කියලා.
ඒ විවාදේ ඇති වෙච්ච වෙලාවේ පාවිච්චි කරපු වචන ගැන විශේෂ විමර්ශනයක් කරලා කටයුතු කරන්න කියලා ගරු කතානායකතුමාට මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒ කියන්නේ සොයලා බලන්න කියලා. බොහොම ස්තුතියි.